පිඟතුන බනෑසීම නිවන් දොරටුවක් බවට පත්වෙනවා. ධර්ම ශ්‍රවණය තුළින් තමයි කෙනෙක්ගේ ජීවිතයට කුසල් අකුසල් පිම්පව් හොඳ නරක මේ ධර්මාවබෝධයට අවශ්‍ය මඟ විවර කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ බණපදයක් ඇසීමේ වටිනාකම අපට පෙන්නලා දුන්නේ මෙන්න මේ ආකාරයට. ධර්මයේ සඳහන් වෙනවා උපමාවක්. මේ උපමාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ධර්ම දානය කියන්නේ මොනතරම් ආනිසංස ඇති මහා පිනක්ද කියලා. මේ ලෝකය මේ උපමාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ලෝකය අපි හිතමු මේ ලෝකේ ගෝලාකාරයි. නමුත් මේ ලෝකය අපි දිගට එක එහා කෙළවරේ නම් මෙහා කෙළවරට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා අටපිරිකර පූජා කරනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මහා අටපිරිකර පූජාවක් කරනවා. අහස උසට අටපිරිකර කන්දක් ගොඩගහලා බුද්ධ ප්‍රමුඛ සංඝයා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වඩා හිඳවලා මේ ලෝකේ එක කෙළවරක ඉඳන් අනෙක් කෙළවරට අෂ්ටපරිස්කාර පූජාවක් කරනවා කියලා හිතන්න. එක විශාල පිනක්. මේක නිකන් හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක උපමාවක්. එවැනි මහා පින්කමකින් කොයි තරම් විශාල පිනක් රැස් කරනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊටත් වඩා පින් රැස් වෙනවා සතර පද ගාථාවකින් ධර්මයේ දේශනා කිරීම තුළ. ඇයි එහෙම වෙන්නේ? කෙනෙක් අටපිරිකර කන්දක් නෙමෙයි එක අටපිරිකරක් හරි පූජා කරන්න, දානයක් දෙන්න, කෙනෙකුට උදව් කරන්න හිත නැඹුරු වෙන්නේ කර්ම කර්මඵල පින්පව් ගැන දැනගත්තොත් විතරයි. බණපදයක් ඇහුවොත් විතරයි කෙනෙකුට අතහැරීම, ත්‍යාග සම්පත්තිය, පින කියන්නේ මොකක්ද, කර්ම කර්මඵල කියන්නේ මොකක්ද, දානයක වටිනාකම දන්න කෙනා තමයි පින් සලකාගෙන දන් දෙන්නේ. ඒ නිසා පිංගතුනි සියලු දානයන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. මේ සියලුම දානයන් අතර ධර්ම දානය අග්‍ර දානයක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දෙනා වෙනුවෙන් ජීවිතයේ තීරණාත්මක මොහොතක කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් ගති නිමිති ගැන අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් කියලා දෙන්න අපි කල්පනා කරා. ගති නිමිති. ගතිය කියලා කියන්නේ ඊළඟ උපත. කෙනෙකුගේ ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා මැරෙන්න කලින්. සමහර වෙලාවට මරණාසන්න කාලේ එයාට නිමිති වශයෙන් ඊළඟ උපත ගැන එයාට පේන්න පටන් ගන්නවා. මේක හැමෝටම නොවෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා බොහෝ දෙනෙකුට පින් කරපු අයට වගේම අකුසල් කරපු අයටත් යම් යම් ගති නිමිති පහළ වෙනවා. ඊළඟ උපත ගැන ලක්ෂණ ඒ නිමිති වලින් ඔවුන්ට පහළ වෙනවා. එහෙමනම් කෙනෙක් මරණින් මත්තේ උපදිනවා තමයි. හැබැයි එයා ජීවත් වෙලා ඉන්න කාලේ කරන පින්පව් කුසල් අකුසල් අනුව ඔහුගේ ඊළඟ භවයේ තීරණය වෙනවා. පින්වතුනි උපදින්නේ කුමක් නිසාද? භවපච්චයා ජාති. පටිච්ච සම්පාදේ ගැන ඔබ හොඳට අහලා ඇති. මේ පටිච්ච සම්පාදේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඉපදීමට හේතුව තමයි භවය. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. කෙනෙක් කාම ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වුණොත් යා කාම ලෝකේ උපදිනවා. කාම ලෝක කියන්නේ මේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක හයෙන් එකක්. සතර අපාය මේ ඔක්කොම පංච කාමයන් තුල සැපය, සතුට, සොම්නස හොයමින් පංච කාමයන් තුල මේ සත්වයන් උපදින කාම ලෝක. ඒ පංච කාම සැප හොයන්න ගිහිල්ලා පංච කාමයන් තුලම දුකට වැටිච්ච අය තමයි සතර අපාය වල උපදින්නේ. ඒකත් කාම ලෝක වලටමයි ආйти. ඒ සැප දුක් දෙකම පින්පව් අනුව අඩු වැඩි වශයෙන් විඳිමින් මේ මනුස්ස ලෝකේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ පංචකාමයන් තුල පින බලවත් වෙලා කරපු පින්කම් වලින් පංචකාම සැප ඒ පින්කම් වලට අනුව බලවත්ව විඳින ලිවිය ලෝක තමයි දිවිය ලෝක හැටියට සහඳුන්නන්. චාතු මහාරාජික දෙව්ලෝටත් වඩා තවතිසාවි පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වඩා යාම දිවිය ලෝක, ඊටත් වඩා තුසිත දෙව්ලෝ, ඊටත් වඩා නිම්මාන රති දෙව්ලෝ. ඉහළම පංචකාම සැප සම්පත් තියෙන්නේ පරනිම්මිත වසවර්ති දිවිය ලෝකෙ. එතකොට කෙනෙක් මේ කාමලෝකෙ විපාක පිණිස කර්ම සකස් වෙලා තිබුණොත් එයා මරණින් මත්තේ මෙන්න මේ කාමලෝකෙක උපදිනවා. කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලෙ පංචකාමයන් ඉක්මවලා භාවනා කරලා සමාධිය වඩලා ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගෙන තිබුණොත් පංචකාමයන්ගෙන් මිදිච්ච ඒ සමාධිය ධ්‍යානයේ පවත්වගෙන පිරිහෙන්නේ නැතුව වඩපු කෙනෙක් නම් අන්න එයාගේ කර්මය සකස් වෙලා තියෙන්නේ රූප ලෝකෙ. රූප ධ්‍යාන වැඩුවා නම් රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. එවැනි රූපී බ්‍රහ්මතල 16ක් ධර්මයේ විස්තර වෙනවා. තව කෙනෙක් රූපී ධ්‍යාන ඉක්මවලා සමත භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයටත් එහා ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මේ අරූප ධ්‍යාන වඩනවා. එතකොට යාගේ කර්මය සකස් වෙන්නේ අරූප භවයේ අරූප ලෝකේ විපාක පිණිස කර්ම හැදෙන. එවැනි කෙනෙක් මරණින් මත්තේ අරූප ලෝකවල උපදිනවා. එහෙමනම් කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච කෙනා කාම ලෝකේ උපදිනවා. ධ්‍යාන වඩලා රූපී බ්‍රහ්ම ලෝකයක විපාක පිණිස කර්ම සකස් වෙච්ච කෙනා රූපී බ්‍රහ්ම ලෝකයක උපදිනවා. අරූප ධ්‍යාන වඩාගෙන අරූපී බ්‍රහ්ම ලෝකයක විපාක පිණිස කර්ම සකස් වෙච්ච කෙනා අරූප ලෝකයක උපදිනවා. එතකොට මෙන්න මේ විදිහට භවයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙන්නේ යම් විදිහකටද කර්මයට අනුවයි ඔහු උපදින්නේ. දැන් අපි මේ ජීවත් වෙන රටාව අනුව අපේ ජීවිතේ කර්ම සකස් වෙලා තියෙන්නේ. ඊළඟ උපත පිණිස කර්ම හැදිලා සකස් වෙවි පවතින්නේ. ඒ නිසා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ මොහොතේ සකස් වෙච්ච කර්ම වලට අනුව සමහර වෙලාවට මරණාසන්න මොහොතේ බලවත් වෙච්ච කර්මයට අනුව ඒවට අපි කියන ආසන්න කර්ම කියලා. එක්ක ආසන්න කර්මයක් බලවත් වෙලා උපදිනවා. එහෙම නැත්නම් ආචින්න නිතර පුරුදු කරගත්ත ඒ දේවල් වලට අනුව කර්මයට අනුව උපත කරා යනවා. එතකොට මේ විදිහට මරණයට පත් වෙන්නේ නින්දෙන්ද, බස් එක යන ගමන්ද, පුටුවක වාඩි වෙලා ඉන්න ගමන්ද, ඉස්පිරිතාලේද, දැඩි සත්කාරයකගේද, කවදද, තරුණ වයසේද, මැදි වයසේද, වයසට ගිහිල්ලාද, කවද කොතන කොයි මොහොතේ මොන වයසින් මොන විදිහට මැරුණා අපේ ජීවිතවල රැස් වෙලා තියෙන කර්මයට අනුව උපදිනවා. පිංගතුනි, අපි මනුස්ස ලෝකේ සමහර වෙලාවට ඔබ ලෙඩක් අසනීපයක් නැතුව ඔබ හොඳට තරුණ වයස වෙන්න පුළුවන්, මැදි වයස වෙන්න පුළුවන්, ඔබ වැඩ කර කර ඉන්නවා. හැබැයි ඔබට පරලව ඔබේ පිනට අනුව සකස් වෙලා තියෙන අකුසල් කරපු කෙනාට අපහාය පැත්ත හැදිලා තියෙන. එයා මැරුණහම උපදින එක හරි. හැබැයි එයා ජීවත් වෙලා ඉන්නැද්දිම ඔහු රැස් කරගත්ත කුසල අකුසල කර්මවලට අනුව ඊළඟ උපත තීරණේ වෙලා සකස් වෙලා අවසానයි. පිංගතුනි, දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගෙන් විස්තර විමසගෙන යනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? ඔබ පෙර කොහෙද හිටියේ? මොකක්ද පෙර කරපු පින්කම්? මේ විස්තර අහගෙන අහගෙන යනවා. ඔහොම අහගෙන යනකොට ලස්සන දිව්‍ය විමානයක් දැක්කා. සත්‍රුවනින් පහළ වෙච්ච රත්තරම් පාට ලස්සන විමානයක් තියෙනවා. හැබැයි දෙවිවුත් පේන නෑ. විමානේ බැබලි බැබලි තියෙනවා. මුගල මහරහතන් වහන්සේ මේ විමානේ දිහා බලාගෙන ඉන්නකොට කාගෙද මේ විමානේ, කෝ දෙවිවරු කියලා උන්වහන්සේ විමසනකොට දේවතාවරු පිරිසක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන්. ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියාම හදිස්සියේවත් ඔය බරණැසදි නන්දිය සිටුවරයා මුණ ගැහේ. අන්න එතකොට ඔහුට ගිහින් කියන්න, ඔබ වෙනුවෙන් තවතිසා දෙව්ලොව විමාන පහළ වෙලා. දෙවිවරු ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින්කරගෙන කුසල් වඩාගෙන තවතිසා දෙවියන් අතරටම එන්න කියලා ඒ දෙවිවරු මුගලන් හාමුදුරන්ට කියනවා ඔබවහන්සේ මනුස්ස ලෝකෙදී ඔහුට ගිහින් කියන්න කියලා. එතකොට අපිට පේනවා එහෙමනම් මුගලන් මහරහතන් වහන්සේ විමානේ දකිද්දී නන්දිය සිටුවරයා මැරිච්ච කෙනෙක් නෙමෙයි, ඔහු මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. හැබැයි ඔහු වෙනුවෙන් දිව්‍ය විමානයක් පහළ වෙලා. මේ පින්කම ගැන ධර්මයේ සඳහන් වෙනවා නන්දිය සිටුවරයා ශාලාවක් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා සාංගීකව දානයක් දීලා ඒ තමන් සකස් කරපු ශාලාව බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරන්නට යෙදුණා. එතකොට තමන් ශාලාවක් හදලා ඒ ශාලාව බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා උදෙසා සාංගීකව සංඝ සතු කරලා පූජා කරද්දී ඒ මහා පින්කම කරපු වෙලාවෙම ඔහු වෙනුවෙන් දිව්‍ය විමානයක් තවතිසා දෙව්ලොව පහළ වෙනවා. මෙහෙ පින්කම් කරනකොට එහි විමාන පහළ වෙනවා. හැබැයි දෙවිවරු එතන අපට තේරුම් ගන්න වැදගත් කතාවක් කියනවා මුගලන් හාමුදුරුවන්ට. සාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගියාම නන්දී සිටුවරයට මේක කියන්න. අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා තව තවත් පින් කරන්න. තව තවත් කුසල් වඩන්න. තවතිසා දෙවියන් අතරට මෙන්න කියලා. ඒකේ තේරුම තමයි දැන් අපි හිතමු නන්දිය සිටුවරයා මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට ඒ ශාලාවක් හදලා සංඝයා වෙනුවෙන් ওই මහා පින්කම කරා. හැබැයි නන්දිය සිටුවරයා සෝවාන්වත් වෙලා නැත්නම් ධර්මාවබෝධයක් ලබලා නැත්නම් ඔහුගේ අනාගතේ සමහර වෙලාවට තව අවුරුදු ගාණක් යනකොට ඔහුගේ දෘෂ්ටිය වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කවුරු හරි මිත්‍යා දෘෂ්ටිකයෙක් නන්දිය සිටුවරයව අපි හිතමු මිත්‍යා දෘෂ්ටියකට නැඹුරු කෙරෙව්වා කියලා. සමහර වෙලාවට ඔහුටම හිතෙන්න පුළුවන් අපරාධේ මම මේ කරපු පින්කම්. ඌවට මේ කරන්න ඕනේ. ඔහොම ඉඳලා කාලයක් ගිහිල්ලා බුදුහාමුදුරන්ට බයිනවා. ධර්මයටත් ගරහනවා, සංඝයාටත් බනිනවා, කරපු පින්කම් වලටත් බනිනවා. දැන් ඔබ හිතන්නේ එහෙම මිනිස්සු මේ සමාජේ නැද්ද කියලා? කාලයක් හොඳට පින්කම් කරනවා, මහා පින්කම් කරනවා, ආරාම හදනවා, විහෙර විහාර හදනවා. මෙන්න කාලෙකදී අර සියල්ලෙන් පිරිහිල් අර කරපු පින්කම් උපාසකකම් ඔක්කොම ඉවරයි. එක්ක දුස්සීල වෙලා, පවුලුත් ප්‍රශ්න ඇති කරගෙන, බේබදු කම් වලට වැටිලා, කරපු පින්කම් වලටත් බනිනවා, හාමුදුරුන්ටත් බනිනවා, බුදුහාමුදුරන්ටත් බනිනවා, සමහරු ආගමත් අතහැරලා කාලයක් ගිහිල්ලා පිරිහිලා යනවා. මේ පෘථජ්ජන ජීවිතයේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕනම මොහොතක මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක, ඕනම වෙලාවක පාපී අකුසලයකට වැටෙන්න පුළුවන්. දැන් අපි හිතමු නන්දිය සිටුවරේ, අපි සාමාන්‍යයෙන් නිකන් හිතමු නන්දිය සිටුවරයා කාලයක් ගිහිල්ලා එවැනි අකුසල් කරමින්, පාප කර්ම කරමින් පාපී ජීවිතයක් ගත කරා කියලා. එතකොට මොකද වෙන්නේ? ඔහුගේ පින, අර රැස් කරගත්ත පින යටපත් වෙලා අකුසල් පැත්ත බලවත් වෙනවා. පින නැති වෙනව නෙමෙයි, පින යටපත් වෙලා අකුසල් මතුවෙනවා. අකුසල් බලවත් වෙනකොට අර විමාන අතුරුදහන් වෙනවා. ඒ අකුසලයට අනුව ඔහුට කර්මය හැදෙනවා එක්ක අපාය පැත්තට. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයේ අන්න ඒ නිසයි දෙවිවරු කියන්නේ ස්වාමීනි නන්දිය සිටුවරයට ගිහින් කියන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. ඔබ බොහෝ පින් කරපු කෙනෙක්. හැබැයි තව තවත් පින්ම කරන්න, කුසල්ම වඩන්න, සිල්වත්තු ගුණවත්තු ගුණධර්ම පුරලා තවතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කියනවා. අන්න ඒ නිසා පින්වතුනි තේරුම් ගන්න මේ මනුස්ස ලෝකේ අපි කරන කියන මේ සියල්ලත් එක්ක කර්ම සකස් වෙනවා හැම වෙලාවෙම. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා කර්ම රැස් වෙනවා කායෙන්. අපේ කයෙන්. අපේ කය ක්‍රියා කරනකොට චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. වාචාය, අපි මේ කතා කරන හැම වචනයක්ම චේතනාවක් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. නිකන් ඉබේ කියවෙනව නෙමෙයි, චේතනාවක් ඇතුවයි කතා කරන්නේ. මනසා අපි හිතෙන් හිතනකොට චේතනාවක් පහළ වෙනවා. අපිටකි අපි කියන්න පුළුවන් මට හිතුණා, මං ඒ වෙලේ නිකං හිතුණා. හැබැයි මතක තියාගන්න අපි සිහියෙන් අවදියෙන් ඉන්න හැම වෙලාවෙම අපේ සිත තුළ ඒ හිතන සිතුවිලි ඔස්සේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. අපේ සිත, කය, වචනේ තුන්දොරින්ම කර්ම රැස් වෙනවා. ඒ තුන්දොරින්ම රැස් වෙන කර්ම පාපී අකුසල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්. රාග, ද්වේෂ, මෝහ බලවත් වෙන විදිහට නම් සිත, කය, වචනේ මුල් කරගෙන කටයුතු කරන්නේ අවිද්‍යා සහගතව අකුසල් රැස් වෙනවා. රාග, ද්වේෂ, මෝහ යටපත් වෙන විදිහට නම්, පින බලවත් වෙන විදිහට නම්, කුසල් බලවත් වෙන විදිහට නම් අපේ සිත, කය, වචනේ යොමු කරන්නේ ඒ වෙලාවට කුසල් රැස් වෙනවා. ඒ නිසා මේ කුසල්, අකුසල්, පින්, පව්, හොඳ, නරක මේ චේතනාව තුළ හැම වෙලාවෙම රැස් වෙනවා. අන්න ඒ නිසා දැන් බලන්න හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන අනුශාසනාව සබ්බ පාපස්සකරණ, පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කරගන්න. අර අකුසල් වලින් වැළකිලා කුසල් පැත්ත බලවත් කරගෙන හිත දමනය කරගත්. ඒ තම් බුද්ධානුශාසන. මොකද මනස තමයි සියල්ලට මුල් වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. මේ හිත නොමග ගියාට පස්සේ තමයි කෙනෙක් සිත, කය, වචනේ තුන්දොරින්ම අකුසලයට නැඹුරු වෙන්නේ. මනස තමයි පාලනය කරගත යුත්තේ. මනසයි මුල් වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සිට්ඨා මනෝමය, මනසා ඒ පසන්නේන භාසතිවා කරෝතිවා. ඒ නිසා යහපත් මනසෙන් යමක් කියනවද කරනවද, ඒක යහපත් විපාක තමන් කරා එනවා. මනස අපිරිසිදු වෙලා අයහපත් මනසකින් යමක් කියනවද කරනවද, ඒවේ අයහපත් විපාක ගුණා පසුපස බැදි කරත්තේසේ තමන්ගේ පස්සෙන් එනවා කියන. ඒ නිසා හිත පිරිසිදු කරගෙන, හිත දමනය කරගෙන මේ ගමන යාගන්න දක්ෂ වෙන්න. පින්වතුනි අපි බලමු දැන් කෙනෙක් කොහොම ජීවත් වෙලා කුසල් අකුසල් පින් පව් රැස් කරගෙන හිටපු කෙනෙක්. අපි පින් පැත්තෙන් හිතමු. කෙනෙකුගේ ජීවිතේ ගොඩාක් පින බලවත් නම්, එයා හරියට දන් දීලා ජීවිතේ බොහෝ කාලයක් සීල් රැකලා පොයට උපෝසත සීලේ සමාදන් වෙලා, ඒ විතරක් නෙමෙයි නිතර බුදු ගුණ හිතනවා, ධර්මයේ ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, තමන් කරපු පින් බලවත් කරගන්නවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ කරුණු බලවත් කරගෙන පින බලවත් කරගත්ත කෙනෙක්. අපි හිතමු යාගේ කර්මය සකස් වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙ උපදින්න කියලා. එයා සුගති යන්න උපකාර වෙන විදිහට සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩපු කෙනෙක් නම්, එවැනි අයට මරණාසන්න මොහොතේ දෙවිවරු පේන්න පුළුවන්. ආසන්න කාලි සමහරලාට මැරෙන්න ආසන්න කාලෙ වෙන්න පුළුවන්, මරණාසන්න මොහොතේ වෙන්න පුළුවන්. එයාට දිව්‍ය විමාන පේනවා, දිව්‍ය රථ පේනවා, දෙවිවරු පේනවා, තමන්ට අඬ ගහනවා එන්න අපේ දිව්‍ය ලෝකෙට, යන් අපිත් එක්ක අපේ දිව්‍ය ලෝකෙට යන් කියලා ඒ දෙවිවරු පෙනී ඉඳලා අඬ ගහනවා. අන්න ඒවට ධර්මයේ කියනවා ගති නිමිති පහළ වෙනවා, ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා. පිංගතුනි ඔබ අහලා ඇති දුටුගැමු රජ්ජුරු. මේ දුටුගැමු රජ්ජුරු සාමාන්‍ය, අපි සාමාන්‍යයෙන් හිතන්නේ දුෂ්ට ගාමිනී කියලා, බොහොම දරුණු කෙනෙක්, දුෂ්ට කෙනෙක්, යුද්ධ කරලා රටේ ක්ෂේසත් කරගත්තා, එලාරගෙන් රට නිදහස් කරගත්තා, පස්සේ වෙහෙර විහාර හැදුවා, ඔහොම ඉඳලා රුවන්වැලි සෑය හදලා පස්සේ මැරුණා. ඔන්න ඔය වගේ දෙයක් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද, රජෙක්නේ කියලා. දුටුගැමු රජතුමාගේ සංසාර ජීවිත ගැන මහරහතන් වහන්සේලා, එදා දිවස් ඇති මහරහතන් වහන්සේලා දකින්න අපේ ඉතිහාස පොත්වල, ථූපවංශය ආදී මේ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ දුටුගැමු රජතුමා කියලා කියන්නේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණස්සව පදවිය ප්‍රාර්ථනා කරගෙන යන මහා පිං ඇති කෙනෙක්. සද්ධාතිස්ස රජතුමා කියන්නේ ඒකා සංඛේ කල්පලක්ෂයක් පාරමී පුරලා ඊළඟ බුද්ධ ශාසනයේ වමත් සව් හැටියට අග්‍රශ්‍රාවක පදවියකට පත්වෙන මහා පින් ඇති කෙනෙ. ඒ වගේමයි විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරෝ මේ දෙන්නා කල්ප ලක්ෂයක් පෙරුම්පුරනෝ. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල මෑණියන් පියාණන් බවට පත්වෙන්නේ මේ මහා පින්වන්ත දෙන්න. එදකොට මේ පාරමී පුරණ ඊළඟ බුද්ධ ශාසනය තුළ ඒ අග තනතුරු ඒ තනතුරු ප්‍රාර්ථනා කරගෙන පිරුම් පුරාගෙනාපු මහා පින්වන්ත අය තමයි පාරමී සම්පූර්ණ කරගන්න දෙව්ලොවි මනුලවට ආවේ. ඒ නිසා දුටුගැමුණු රජතුමා කියන්නේ මහා පින් ඇති සසර පුරපු පාරමී ඇති මහා පින්වන්ත කෙනෙක්. මේ දුටුගැමුණු රජතුමා යුද්ධය අවසන් කරලා යුද්ධ ගැන වුණත් හිතන් දුටුගැමුණු රජතුමාගේ තේමාව මට රට විශාල කරගන්න ඕන, මට මේක මදි, මට බලය ඕන, එහෙම චේතනාවකින් යුද්ධ කරන්නේ මේ. දුටුගැමුණු රජතුමාගේ යුද්ධයේ තේමාවක් තිබුණා. මගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මයි කියන චේතනාවෙන් තමයි දුටුගැමුණු රජතුමා එදා යුද්ධයට යන්නේ. ඒ යුද්ධයට යන්න පෙර සේනාවත් එක්ක තිස්ස මහාරාම මහා සෑය ඉදිරියේ ප්‍රතිඥාවක් දුන්නා. ආයුධ අතට අරගෙන මහරහතන් වහන්සේලා එදා 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියන ඉතිහාසයේ තිස්ස මහාරාම සිතුල් පව්වෙත් 12,000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටිය කියලා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ සිටිය භූමියක් එදා. දුටුගැමු රජතුමා මහරහතන් වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥාවක් දෙනවා, මම මේ යන්නේ බුද්ධ ශාසනය වෙනුවෙන් යන ගමන. ඒ නිසා ඔබ වහන්සේලා මං කවුද, මගේ හිත, මගේ සිතුවිලි, මගේ අදිෂ්ඨානයේ ඉරිදිමත් ඔබ වහන්සේලා දකින අය ඇති. ඔබ වහන්සේලා මගේ සිතේ පිරිසිදු භාවයේ දකිත්නම් මාත් සමග පෙරගමන් යන්න මගට එනකන් හරි පිරිසක් මාත් එක්ක එන්න කියෝ. 500ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණා. දැන් බලන්න දුර්ගමු රජුරෝ යන්නේ යුද්ධෙට. හැබැයි 500ක් මහරහතන් වහන්සේලා යුද පෙරමුණේ ඉදිරියෙන් රජතුමා එක්ක යන්න පිටත් වුණා. දුටුගැමු රජුරෝ යුද්ධෙට යද්දි ඉදිරියෙන් අරගෙන ගියේ ජයකොන්තේ, සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. එහෙමනම් අපට පේනවා අපේ රටේ එදා මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ රටේ එක්සේසත් කරන්න ගිය ගමනේ දුටුගැමුණු රජතුමා අපි ධාතු කරඬුවක් ඉදිරියෙන් වඩම්මගෙන යනවා වගේ ධාතුන් වහන්සේලාගේ නියෝජනය කරන්නේ බුදුරජාණන් වහන්සේව. සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ තමයි පෙරමුණේ ඉදිරියෙන් වඩම්මගෙන පෙරහැරින් අරගෙන යන්නේ, ධාතු කරඬුවක් ඉදිරියේ වඩම්මනවා වගේ ජයකොන්තේ. ඊළඟට මහරහතන් වහන්සේලා 500 නමක් ඉදිරියෙන් වඩිනවා. රජතුමා ඇතුළු සේනාව පසුපසින් ගමන ආරම්භ කරා. එදා ටික දුරක් ගිහිල්ලා මණ්ඩපයක් හදලා ජයකොන්තේ ධාතුන් වහන්සේලා තැන්පත් මේ ජයකොන්තේ කරඬුවක් තැන්පත් කරනවා වගේ තැන්පත් කරලා මල් පූජා කරලා බුදුන් ඇඳලා පිරිත් කියලා මහරහතන් වහන්සේලාට ගිලම්පස පූජා කරලා එහෙම තමයි රාත්‍රී නවා තැන්ගන්නේ. පසුවදා උදේම දානීය සකස් කළ බුද්ධ පූජාව තියලා රහතන් වහන්සේලාට දන් පැන් පූජා කරලා ගමන පිටත් වෙන. මේ දුටුගැමුණු රජ්ජුරු යුද්ධය අවසන් වෙච්ච ගමම්ම කරේ සංඝයා එකතු කරලා මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ මහා සංඝයා රැස් කරා, ස්වාමීනි මේ යුද්ධ නිසා ඔබ වහන්සේලාටත් යම් යම් පීඩාවන් නැති වෙලා ඇති. ඔබ වහන්සේලාට මං යුද්ධය අවසන් වෙච්ච ගමන් ඔබ වහන්සේලාට පෝය කර්ම විනය කර්ම කරන්න දිව්‍ය මාලිගාවක් බඳු පෝයගයක් මං කරලා දෙනවා. ඊට සුදුසු සැලැස්මක් දෙව්ලොවෙම මට ගෙනත් දෙන්න කීවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා 8 නමක් ඉරුදියෙන් දෙව්ලොවට වැඩම කරලා බීරණී කියන දිව්‍යාංගනාවට මැවිච්ච දිව්‍ය විමානයක් තිබ්බා දෙව්ලොව. නව මහල් දිව්‍ය ප්‍රාසාදයක්. අන්නේ දිව්‍ය ප්‍රාසාදේ සැලැස්ම ඇඳගෙන ඇවිල්ලා ඉරිදිමත් රහතන් වහන්සේ නමක් මේ සැලැසුම රජුරුවන්ට දුන්නා. මෙන්න මේ දිව්‍ය විමානය විදිහට අපට පෝයගයක් කරලා දෙන්න කියලා. ඊට අනුව තමයි ලෝවා මහාපාය කරවලා සංඝයාට පූජා කරේ. ඊට පස්සේ මිරිසවැටි මහා සෑය විහෙර විහාර සංඝයාට දම්පින්කං කරා. රුවන්වැලි මහාසෑය, පූජනීයම මහාසෑය, අද තුන් ලෝකේ තියෙන වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මහාසෑය, දුටුගැමුණු රජතුමා මහා පින්කං කරපු පුදුම රජ කෙනෙක්. ඔයි දුටුගැමුණු රජ්ජුරුව මරණාසන්න වෙච්ච වෙලාව ගැන බහලා ඇති. රුවන්වැලි මහාසෑයේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ගර්භයේ වැඩ අවසන් කරලා, හතරැස් කොටුවේ වැඩත් අවසන් කරලා, කොත් කැරැල්ලි කොටසක් බැඳගෙන යනකොට රජ්ජුරුව ලෙඩ වෙලා මරණාසන්න වෙනවා. රාජකීය වෛද්‍යවරු රජ්ජුරුවන්ව පරීක්ෂා කරලා දැනුම් දුන්නා රජතුමාගේ තත්ත්වය ඉන්න එන්න අමාරුයි. ඉක්මනින් දුටුගැමු රජ්ජුරුව මොකද කරේ? දිගාමඩුල්ලේ හිටිය තිස්ස කුමාරයව අනුරාධපුරයට කැඳවලා රාජ්‍යත්වයේ පැවරුවා. පවරලා කිව්වා, මලනුවනි, මගේ අසනීප ගැන ඔබ පසු තැවි තැවි ඒකට කලබල වෙන්න එපා. මගේ හුස්ම ටික යන්න කලින් මහා සෑය වැඩ අවසන් කරලා අනේ මට පේන්න සලස්සපන් කියව. රුවන්වැලි මහා සෑය වැඩ ඉවර කළා මට පේන්න සලස්සන්න කියව. ඉක්මනින් චෛත්‍ය වැඩ ආරම්භ කරලා කරගෙන ගියා. දින දෙක තුන හතර යනකොට රාජකීය වෛද්‍යවරුන්ගෙන් දැනගත්තා චෛත්‍ය වැඩ අවසන් වෙනකන් රජ්ජුරුව ඉන්න එකක් නැහැ. රජ්ජුරුවන්ගේ තත්ත්වය ඉතාම අසාධ්‍යයි. අවසානෙ මොකද කරේ? ලී දඬු ගෙනහල්ලා කොත් කැරැල්ල වටේට ලී තියලා බැඳලා සුදුරෙදි වලින් කොත් කැරැල්ල වටේ තු අන්තිම ටික සුදුරෙදි ඔතලා වැඩ අවසන් වුණා වගේ මවල හැදුවා. හදලා ඉවර වෙලා දැන් පහලින් බලනකොට පේන්නේ ඔක්කොම අවසానයි වගේ. ගිහින් කිව්වා, අයියන්ඩී මහා සෑය වැඩ මං අවසන් කරා. දුටුගැමුණු රජ්ජුරුව නැකිට ගන්න බෑ ලෙඩ ඇඳේ. ඇඳේ නම් සාදුකාර දීලා කිව්වා, අනේ මා උස්සගෙන ඵලයල්ලා කිව්වා. ඇඳ පිටින් අමාත්‍යවරු රාජකීය පිරිසත් එක්ක උස්සගෙන අරගෙන ආවා මහා සෑ මළුවට. සුදෝ සුදුවට චෛත්‍ය පේනකොට බුදුගුණ සිහි කර කර වන්දනා කරා. මළුවට උස්සගෙන ආවට පස්සේ කිව්වා, මාව ප්‍රදක්ෂිනා කරව පල්ලා කියලා. චෛත්‍ය වටේම උස්සගෙන අරගෙන ගියා. බුදුගුණ කිය කියා මහා සෑය දිහා බලාගෙන වන්දනා කරා. මළුවේ කෙළවරකින් තිබ්බට පස්සේ එක පැත්තකින් හැරිලා බලනකොට ඈතින් පේනවා සංඝයාට පූජා කරපු නවමහල් ප්‍රාසාදය, ලෝවා මහපාය. සාදුකාර දීලා වන්දනා කරා. ඈතින් පේනවා මිරිස වැටි මහා සෑය, සාදුකාර දීලා වන්දනා කරා. රුවන්වැලි සෑය දිහා බලාගෙන වැඳගෙන ඉන්නකොට අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිලා රජ්ජුරුවන්ගේ පින් පොත අරගෙන ආවා. රජතුමා ඉදිනෙදා කරන පින්කම් මේ පොතේ සටහන් කරලා ලියලා නිතර රාත්‍රී කාලේ තමන් කරපු පින් සිහි කර කර බලවත් කරගත්ත කෙනෙක්. ඒ වෙලාවේ බොහෝ රහතන් වහන්සේලාට, 이르දි බල සම්පන්න රහතන් වහන්සේලාට අරමුණු වුණා රජ්ජුරුවන්ගේ අවසාන මොහොත. දේවතාවරු පවා බොහෝ භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ පෙනී ඉඳලා දැනුම් දුන්නු. බොහෝ රහතන් වහන්සේලා 이르දිමත් අය අහසින් වැඩිය. අනේ ස්වාමීන් වහන්සේලා මළුවට එකතු වුණා. මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ව වට කරගෙන මළුවේ පිරිත් කියනවා. ඒ අතර අමාත්‍යවරයෙක් රජ්ජුරුවන්ට කරපු පින්කනු සිහිපත් කරන. ඔය වෙලාවේ අන්න ගති නිමිති පහළ වෙනවා කියන රජ්ජුරුවන්ගේ දැන් පින බලවත්, කරපු පින්කම් බලවත් වෙලා පිරිත් ඇහෙනවා සෑ මළුවේ. රජ්ජුරුවන්ට අහසේ පේනවා දිව්‍ය රත හයක්. දිව්‍ය රත හයකින් දෙවිවරු ඇවිල්ලා රජ්ජුරුවන්ට අඬ ගහනවා, රජතුමා අපේ දිව්‍ය ලෝකෙට එන්න, අපේ දිව්‍ය ලෝකෙට එන්න. තව්තිසා දෙවිවරු එහෙට අඬ ගහනවා. යාම දිව්‍ය ලෝකෙ දෙවිවරු එහෙට අඬ ගහනවා, රජ්ජුරුව අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා. තුසිත දිව්‍ය ලෝකෙ දෙවිවරු එහෙට අඬ ගහනවා. නිම්මාන රති දෙවිවරු කියනවා, නෑ නෑ රජ්ජුරුව අපේ දිව්‍ය ලෝකෙට එන්න, අපිත් එක්ක යන් කියලා. දැන් බලන්න පින් කරපු කෙනා එක් කරගෙන යන දෙවිවරු පොරකන හැටි. ඒ වෙලාවේ දැන් පිරිත් අහන අතරේ අනිත් අයට පේන්නේ, සාමාන්‍ය මිනිස්සුන්ට, අර ඇමතිවරුන්ට, සේවකයන්ට කාටවත් පේන්නේ. හැබැයි 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා 이르දියෙන් දකිනවා මේ සිදුවීම. මරණාසන්න රජ්ජුරුවන්ට පේනවා දෙවිවරු අහසේ දිව්‍ය රතවලින් සැරසිලා රජ්ජුරුවන්ට අඬ ගහනවා. ඒ වෙලේ රජ්ජුරුව අතින් සංඥාවක් කරා, පොඩ්ඩක් කොහොම ඉන්න කියව, මම පිරිත් අහනවා, මට පිරිත් ටික අහගන්න ඔහොම ඉන්න කියව, කරදර කරන්න නැතුව. අතින් මෙහෙම සංඥා කරලා මේ පණවිඩයක් අතින් අත හොල්ල හොල්ල කියනකොට සමහර අය හිතුවා මේ පිරිත් කියන්න එපා කියලාද, මේ පිරිත් වලටද මේ අත හොල්ලන්නේ. අනේ රජ්ජුරුව මෙච්චර පිනට දහමට ලැජ්ජ පිරිත් අහපු රජ්ජුරුව මේ මරණ මංචකයේ මේ අතපය වනන්නේ සිහි කල්පනාවත් දුර්වල වුණාද කියලා සමහරු සැක කර. හැබැයි ඒ වෙලාව එතන හිටියත් තේර පුත්තාබේ මහරහත්තන් වහන්සේ ඔබ අහල ඇති මේ නම දස මහා යෝධයන් අතර එදා හිටපු කෙනෙක් සෙම්පති පැවිදි වෙලා රහත් වුණ තේර පුත්තාබේ මහරහත්තන් වහන්සේ උන්වහන්සේ දිවසින් මේ කාරණා සියල්ල දැක්ක. ඒ වෙලාවේ මල් මාලා හයක් ඉල්ලගෙන අදිශ්‍රාණ කරලා අමාත් රජ්ජුරුවන්ගේ අතට පිළිගන්වල අමාත්‍යවරයෙකුට කිව්වා මේ මල් මාලා අහසට විසි කරන්න කියලා. අර මල් මාලා හයම අහසට විසි කරද්දී මේ මල් මාලා හයම අහසට පැන නැගලා දිව්‍ය රත හයේම වෙන වෙනම දැවටුණා. හරිම ආශ්චර්යයක්. සාමාන්‍ය මිනිස්සුන්ට කාටවත් දෙවිවරු පේන්නෙත් නෑ, දිව්‍ය රත පේන්නෙත් නෑ, හැබැයි අහස එල්ලිලා තියෙන මල් මාලා වෙන වෙනම පේන. අන්න මිනිස්සු දැනගත් අනේ අපේ රජ්ජුරුව මහා පින්වන්තේ, අපේ රජ්ජුරුව එක් කියන්න දෙවිවරු ඇවිල්ලා කියලා සාදුකාර දීදී මිනිස්සු සතුටු වුණා. පිරිත් අහල අවසන් වෙලා දුටුගැමුණු රජ්ජුරුව තිස්ස කුමාරයක් එතන හිටියා. තේර පුත්තාබේ මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ දෙවිවරු දිව්‍ය රත හයකින් මට අඬ ගහනවා, මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද කියලා හැව. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ තුසිත දෙව්ලොව. එහෙමනම් මමත් තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා දුටුගැමුණු රජ්ජුරුව එහෙම දෑස් පියාගත්තා. වැඳගෙනම හුස්ම ගියා. සැනින් දෙවි කෙනෙක් වෙලා තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රතේ පහළ වුණා කියන. එවිතරක් නෙමේ අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා දුටුගැමුණු දෙවියන් දිව්‍ය ස්වරූපෙන් මළුවේ පෙනී හිටියා කියලා. පෙනී ඉඳලා තිස්ස කුමාරයාට කියනවා, මලනුවනි මම කරපු පින්කම් වල විපාක බලව නුඹත් අප්‍රමාදීව පින් දහම් රැස් කරලා තුසිත දෙව්ලොවම දෙවියන් අතරට එන්න කියලා පෙනී ඉඳලා මහා සෑය වන්දනා කළ හසෙ නොපෙනී යනවා. එතකොට මේ අපේ ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය වගේ සිදුවීම් ඔහොමම තියෙනවා. සැවැත්නුවර හිටියා කිනෝ ඒ කාලේ ධම්මික සිටුවරයා කියලා මහා පිං ඇති සිටුවරේ. මේ ධම්මික සිටුවරයා මරණාසන්න වෙච්ච වෙලාවෙත් දෙවිවරු ඔය වගේම දිව්‍ය රතවලින් අහසේ පෙනී ඉඳලා සිටුතුමායන් අපේ දිව්‍ය ලෝකෙට, සිටුතුමායන් අපේ දිව්‍ය ලෝකෙට කියලා සිටුතුමාට අඬ ගැහුවා කියලා බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ තැන්වල ඔය වගේ සිදුවීම් සඳහන් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මරණාසන්න මොහොතේ දෙව්ලොව සුගති යන විදිහට පින බලවත් නම් අන්න ගති නිමිති හැටියට දෙවිවරු පේනවා, දිව්‍ය විමාන පේනවා, දිව්‍ය සැප සම්පත් මෙව පේනවා. පිංගතුනි සමහර අයට මරණාසන්න කාලේ අකුසල් බලවත් නම් නිරේ යන විදිහට නම් කර්ම රැස් කරලා තියෙන. අකුසල් බොහෝ බලවත් අයට අපාය නිමිතිත් පේනවා. සමහරුන්ට ගිනි දැල් පේනවා. ඔබ අහලා ඇති බුද්ධ දේශනාවල ධනංජානි ගැන මරණාසන්න මොහොතේ ගිනි දැල් පෙවුණා කියන. සමහර අයට යමපල්ලු අනිනවා වගේ, උල්වලින් අනිනවා වගේ. ඒ දේශනාවේ තියෙනවා ධනංජානි මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජානි සූත්‍රයේ. ධනංජානි කියන්නේ බොහෝ අකුසල් කරපු පව්කම්ම කර කර හිටපු පව්කාරී. මරණාසන්න වෙලාවේ මොකක් හරි පෙර පිනකට සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් වුණා. දවසක් සාරිපුත්ත හාමුදුරන්ට දානි හැන්තක් බෙදලා තිබ්බා. සේවකයෙකුට කිව්වා, අනේ මගේ අතින් ගොඩක් වැරදි වුණා, හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට මං දවසක් දානි හැන්තක් පූජා කරා. උන්වහන්සේ මහා කාරුණිකයි, මහා අනුකම්පා කරනවා. උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා අනේ මාව බලන්න එන්න කියලා. මේ සේවකයා පණවිඩේ දුන්නට පස්සේ සාරිපුත්ත හාමුදුරු ධනංජානිගේ නිවසට ආවා. ඒ ඇතිවෙච්ච කතා බහ ගැනත් සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටවපු ආකාරය ගැන බොහෝම ලස්සන දේශනාවක් තියෙනවා ධනංජානි සූත්‍රයේ. මේක සඳහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුව ධනංජානිගෙන් අහනවා, ධනංජානි කොහොමද ඔබට ඔබේ අසනීපේ මොන වගේද ඔබට දැනෙන්නේ, ඔබට ඉවසන්න පුළුවන්ද, දරාගන්න පුළුවන්ද කියලා අහනවා. දැන් අපිත් ලෙඩෙක් බලන්න ගියාම අහන්නේ කොහොමද දැන් ඔයාට සනීපද, මොන වගේද වෛද්‍යවරු මොකද කීවේ කියලා අහනවනේ. ඒ වගේ සාරිපුත්ත හාමුදුරුව විස්තර අහනවා. එහෙම අහනකොට දරංජානී අන්න තමන්ට දැනෙන තමන් ඒ ස්වභාවය මරණ මංචකේ ඒ ස්වභාවය දරංජානි කියනවා. ස්වාමීනී මගේ ඔළුව වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කියන. උල් පිහිවලින් මගේ හිස් මුදුන පලනවා වගේ ඔළුවට උල්වලින් අනිනවා වගේ පිහිවලින් අනලා ඔළුව පලනවා වගේ විශාල වේදනාවක් මට දැනෙනවා කියන. හතර දෙනෙක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියන. ඔන්න අපාය නිමිති පේන හැටි, පහළ වෙන හැටි. අර අකුසල් කරපු ධනංජානි ඊළඟට කියනවා, ස්වාමීනි මස් කපන පිහිවලි මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ මට දැනෙනවා කිය. හැබැයි සාරිපුත්ත හාමුදුරු ධනංජානිට සිහි කල්පනාව තිබ්බ නිසා ඒ අපාය නිමිති යටපත් වෙලා ඒ මරණ මංචකේ කුසල් බලවත් වෙන විදිහට පියවරෙන් පියවර ඔහුගේ හිත පිහිටෝලා ඔහු සුගතියේ පිහිටෙව්ව. ඔහු මරණින් මත්තේ සුගතියේ ගියා. අර අපායගාමි අකුසල යටපත් වුණා. පිංගතුනි කෙනෙක් මරණාසන්න වෙනකොට නිරේගාමි අකුසල් බලවත් නම් ජීවත් වෙලා ඉන්නකම් පව්කම් අපරාධ කරලා කරලා පාපී අකුසල් රැස් කරලා පව්කාර ජීවිතයක් ගත කරපු කෙනෙකුට බොහෝ දෙනෙකුට ওই ලක්ෂණ පහළ වෙනවා. ඊළඟට සමහරු ඉඩ කඩන් වලට දේපොළ වලට මේ ගහමරාගෙන නඩු කියාගෙන මම මැරුණත් මේවා දාලා යන්නේ නැහැ කියන මට්ටමින් තණ්හාවෙන් ජීවත් වෙච්ච බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට අර ඥාති ප්‍රියතයෝ වට කරගන්නවා. ඔබ අහලා ඇති සමහර අය මරණාසන්න වෙනකොට අන්තිම කාලේ කියනවා මැරිච්ච තාත්තා ඉනවා කියන, මැරිච්ච බාප්පා පේනවා කියන, මරි චාචි ඇවිල්ලා බෙල්ල මිරි කන්න ඉන්නවා කියන, ඔළුවෙන් අදිනවා කියන, කකුලෙන් අදිනවා කියන, සොහොනට අඬ ගහනවා කියන. අර ප්‍රේතිය අමනුෂ්‍යය බොහෝ දෙනෙක් වට කරගන්නවා මරණාසන්න කාලේ. සමහරු දරුවන්ටත් පේනවා, අන්න අතන ඉන්නවා, මෙන්න මෙතන ඉන්නවා, මේන් ඉන්නවා, මේන් ඉන්නවා කියලා. ඒ අයට පේන්නේ අර මරණාසන්න කෙනාට නිමිති වශයෙන් පේනවා. ඒ පේනකොට හිත කුසලයේ පිහිටනවා නෙමෙයි, තව තවත් බය වෙනවා. හිත තැති ගන්න සමහරු කෑ ගහනවා, හූ තියනවා, බය වෙනවා. ඒ නිසා පිංගතුනි අකුසල් කර කර පව්කම් කර කර ජීවත් වුණොත් මරණාසන්න කාලේ ඔය වගේ අවාසනාවන්ත පව්කාර නිමිති පහළ වෙන්න පුළුවන්. ගති නිමිති. ඒ නිමිති වලින් පෙන්වන්නේ ඊළඟ උපත පිණිස සකස් වෙලා තියෙන කර්ම. හැබැයි සිහි කල්පනාව තියෙනවා නම් බුද්ධිමත් කෙනෙකුට අන්තිම මොහොතේ හරි කුසලයක හිත පිහිට ගන්න පුළුවන්. දැන් බලන්න ධනංජානි ගැන හරි ලස්සන දේශනාව. මේ ධනංජානි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒ ගැන කරපු අපිත් කරපු දේශනා ගොඩාක් තියෙනවා. තියෙන නිසා මේ දේශනාවල් බණ අහන්න, හොයාගෙන කියවන්න. අන්න එතකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කොහොමද කෙනෙක් අකුසල් බලවත් වෙච්ච කෙනෙක්ව මරණාසන්න මොහොතේ හරි අපි පිහිට වෙන්නේ, ඔහුව බේරගන්නේ කොහොමද කියලා ධර්මයේ තුලින් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පිංගතුනි මරණාසන්න කෙනෙක්ව අකුසල් බලවත් වෙච්ච කෙනෙක්ව කුසලයක හිත පිහිටවනවා කියන්නේ විශාල පිනක්. කෙනෙක්ව අපායෙන් ගලවලා ඒ මොහොතේ හරි සුගතියක හිත පිහිටවන්න ගන්න උත්සාහය. කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක් තමයි මරණ මංචක. සමහර වෙලාවට ධර්මයක් නොදන්න, බුද්ධියක් නැති, මිත්‍යා දෘෂ්ටියේ පිහිටපු මෝඩ දරුවෝ රැලක් වටවුණොත් පින් කරපු කෙනෙකුට පවා සුගතිය යන්න පින තියෙන කෙනෙක් පවා අපායක වැටෙන්නත් පුළුවන්. දැන් ඔබ හිතන්න සාමාන්‍ය සමාජය තුළ වෙන දේවල්. ධර්මයක් නොදන්න දරුවෝ වටවුණාට පස්සේ මරණාසන්න දෙමව්පියෙකුට කවදාවත් කරපු පිනක් මතක් කරලා දෙනවද? අම්මට මතකේ අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද තාත්තා මේ වගේ පින් දහම් කරගත්තා, අපි පන්සිල් සමාදන් වෙමු, පන්සිල් ටික සමාදන් කරවලා බුදුගුණ ටික සිහි කළ, කනට කරලා හරි බුදුගුණ කියලා, බුදුන් වැඳලා පිරිත් ටිකක් කියලා කරපු පින් කුසල්ම බලවත් කරලා ඒ දෙමව්පියන්ගේ හිත පිනක කුසලයක පිහිටවන්න දක්ෂ වෙන්නේ ධර්මයේ දන්න කල්යාණ මිත්‍රෙක් විතරයි. සමහර දරුවෝ ආදරේ නාමෙන් මරණාසන්න මොහොතේ ඒ මරණාසන්න ඥාතියාට හතුරෙක් වෙන්නේ. සමහර වෙලාවට බලෙන්ම කෑම කවන්න උත්සාහ කරන. සමහරු නෑ නෑ මැරෙන්නේ නෑ මැරෙන්නේ නෑ මරණ ගැන කියන්නවත් කැමති නෑ. අර දෙමව්පියන්ව රවට්ටනවා. වෛද්‍යවරු කිව්වා තාත්තා හොඳ වෙනවා, අම්මා හොඳ වෙන තනීප වෙනවා, අන්න පුතා එනවා, දැන් රට ඉන්න පුතා එනවා, මේ තාත්තාව බලන්න එනවා කිව්වා. දැන් මේවා කියන්න කියන්න හිත තව තවත් අර දරුවෝ ගැන මේ කාමයන් ගැන පංච කාමයන් ගැනම හිත පිහිටවන. සමහරු වැඩිපුර ආදරයට වැඩිපුර කවන්න උත්සාහ කරන. ඒ දෙමව්පියෝ කියනවා මට ඇති දරුවෝ, මට ඇති, මට කන්න බෑ. බලෙන්ම කෑම කවන්න උත්සාහ කරන. එවැනි අවස්ථාවල මරණාසන්න මොහොතේ සමහරලාට තරහක් කේන්තියක් ඒ දෙමව්පියන්ගේ හිත්වල ඇති වෙනවා. මරණාසන්න මොහොතේ කෙනෙක් අසරණ වෙලා ඉන්නකොට කෙනෙකුට බලපෑම් කිරීම, කෙනෙකුට කරදර කිරීම, එපා කියන දේවල්ම නැවත නැවත කරන්න යාම සමහර වෙලාවට එයාට කේන්තියන ද්වේෂය ඇති වෙන කාරණයක් වෙන්න පුළුවන්. දැන් බලන්න ඔබ දන්නවා ධර්මාශෝක රජුරෝ මරණාසන්න වෙච්ච වෙලාවේ පවන් සලන කෙනාටින් වටාත්ත වැදුණා කියලා ද්වේෂය බලවත් වුණා. ඔහු ගැන කේන්තියක් වෛරයක් ඉපදුණා. කොච්චර ද්වේෂයේ හිත පිහිටියද කියන්නේ කරපු මහා පින් යටපත් වෙලා ආසන්න කර්මයක් හැටියට අකුසලයක හිත පිහිටියා. දින කීපයක් හරි දුගතියට වැටුණා. අන්න ඒ නිසා මරණාසන්න මොහොතේ ඥාතියෙක් ළඟ ඒ ළඟ ඉන්න දරුවෝ මේ බණහන ඔබ බොහොම බුද්ධිමත් වෙන්න. අපි දන්නේ නැහැ ජීවිතේ සමහරලාට ඔබේ ආච්චි සීයා වෙන්න පුළුවන්, ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, එක්ක වෛද්‍යවරයෙක් මිසී කෙනෙක් නම් ඔබ ඉදිරියේ රෝගියෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. ජීවිතේ කොච්චර අපට ඒ වගේ අත්දැකීම් මුණ ගැහෙනවද? එවැනි අවස්ථාවක ඔබ බුද්ධිමත් වෙන්න. වෛද්‍යවරයෙක්ගේ පැත්තෙන් ඔහුව බේරගන්න කරන වෛද්‍ය ප්‍රතිකාර වෙනයි. හැබැයි ඒ කෙනාගේ හිත පිහිටවන්න කරපු පිනක් මතක් කරලා දෙන්න. ඒ වෙලාවේ සද්ධාවක සුගතියක හිත පිහිටවන්න බුද්ධිමත් කෙනා දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවලා ධර්මය අවබෝධ කරගත් අය ගැනත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. උලින්දෝපු වෙලාවේ උල උඩ අනිත්‍ය සිහි කළා රහත් වෙච්ච රහතන් වහන්සේලා ගැන තියෙනවා. සාමාවතී ඇතුළු 500ක් ගිනි තියලා මරන්න ගොඩනැගිල්ලකට කොටු කරලා ගිනි තියපු වෙලාවේ ධර්මයේ හිත පිහිටවාගෙන මෛත්‍රී වඩලා ගින්නෙන් පිච්චිලා අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදිච්ච සිදුවීම් ගැන අපේ ශාසන ඉතිහාසෙ තියෙනවා. ධර්මයේ දන්න කෙනෙකුට මරණ මංචකේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මරණ වේදනාවෙත් අනිත්‍ය සිහි කරලා ධර්ම අවබෝධයට හිත පිහිටවන්න පුළුවන්. ඒ තරම් උතුම් ධර්මයක් මේ ධර්මයේ හරියට අල්ලගත්ත කෙනෙක් නම් මරණ මංචකේ ධර්මාවබෝධයටම හිත පිහිටවන්න උත්සාහ ගන්නවා. ඒ නිසා පින්වතුනි නිතර පින් කරන්, කරපු පින් නිතර නිතර සිහි කරන්. බුදුරජාණන් වහන්සේලා මේ විශ්වයේ මේ ලෝකේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අපිට පෙන්ලා දෙන්නේ ඒ අනුශාසනා සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. සචිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානුශාසනා. මේක තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. අන්නේ අනුශාසනාව තුළ පිහිටලා මනුස්ස ජීවිතයක් ලැබපු ඔබ, බුද්ධ ශාසනයක් මුණගැහිච්ච ඔබ, ෂණ සම්පත්තිය ලබාගත් ඔබ මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව පින් කරන්න, කුසල් වඩන්න, කුසල් බලවත් කරගන්න.